SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.
ඔබට නුහුරු ගීතයක් නෙවෙයි මේ ගීතයත් සමගින් ඔබගේ මතකය දශක ගණනාවක අතීතයට යනවා ඇති. මේ උදුම්බරා ගීතයක් විදිහට පමණක් නෙවෙයි ප්‍රසංගයක් විදිහටත් දශක ගණනාවකට කලින් ශ්‍රී ලංකාවේ ගම් දනව් සැරිසරමින් ගිය බොහොම ජනප්‍රිය ප්‍රසංගයක්. මේ ප්‍රසංගය විදේශ රටවලත් අවස්ථා ගණනාවකදීම ප්‍රදර්ශනය වුණා. ඒ වගේම ඕස්ට්‍රේලියාවටත් මේ උදුම්බරා ඇවිල්ලා ඉන්නවා කීප වතාවක්ම මීට කලින්. දැන් මෙවරත් උදුම්බරා නැවත වතාවක් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම පසුගිය සතියන්තයේදී උදුම්බරා ගිහිල්ලා හිටියා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් වලට. දැන් මේ සතියන්තයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වල සිටින අපේ ශ්‍රී ලංකේය ජනප්‍රජාව හමුවෙන්න උදුම්බරා ඇවිල්ලා ඉන්නවා. මේ සතියන්තයේ උදුම්බරා ගීමේසිය පැවැත්වෙන නියමිතය බර්වුඩ් බීසන් සෙන්ටර්කේදී බටහිර වික්ටෝරියා ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරන මේ උදුම්බරා ප්‍රසංගය වෙනුවෙන් මේ වෙනකොට මෙල්බර්න් වලට ඇවිල්ලා ඉන්න ආචාර්ය දාරත් රණතුංග, මහාචාර්ය අමරා රණතුංග කලායුල සමගින් කෙටි පිළිසඳරක දෙන්නට අපි දැන් සූදානම්. මෙවැනි වූ කලා නිර්මාණ සමගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ කලාකරුවන් පිළිබඳව සම්භාෂණයේ දෙනට SBS ගුවන්විදුලිය අමතක කරන්නේ නැහැ. මේ තවත් එවැනි වූ අවස්ථාවක්. මම මුලින්ම ආචාර්ය දාරත් රණතුංග මහතා ඔබ වෙත යොමු වෙන්න කැමැති. ඔබ ආයුබෝවන් කියලා SBS සිංහල ගුවන්විදුලියට අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා.
ආයුබෝවන්.
හොඳයි, මම ඇත්තටම උදුම්බරා පිළිබඳව කතා බහ කරන්න කලින් ටිකක් ඔබගේ ගුවන්විදුලියේ සම්බන්ධ අතීතයට ප්‍රවිෂ්ඨ වෙන්නට කැමැති. මට දැනගන්නට තියෙන ආකාරයට ඔබතුමා මුලින්ම ගුවන්විදුලියට සම්බන්ධ වුණේ ළමා ශිල්පියෙක් විදිහට, ළමා පිටියෙන්.
ඔව්, ඇත්තටම මම ගුවන්විදුලියට සම්බන්ධ වුණේ 49 දශකයේ. 49ම ළමා වැඩසටහන වලට සහභාගී වුණ ළමෙක් හැටියට. ඒ කාලේ මගේ වැඩිමහල් සහෝදරියක් සරණගේ වැඩසටහන් කළා. ඇයට මේ අවශ්‍ය වුණා මාලව්ව මේ නිර්මාණ කරගන්න ගීත කීපයක්. එයින් එක ගීතයක් තමයි මහරෑයාමේ මේ ඇල්හේනේ. තනුව නිර්මාණය කළේ මම. බර්වින් සෙරාර්ථ සුවින් තමයි ඒ පදාචලය නිර්මාණය කළේ. 55 තමයි මුලින්ම මගේ තනුවක් මගේ සොහිරිය ගායනා කළේ මහරෑයාමේ කියලා. ඒ ගීතය තමයි නැවත මමයි අමරය ගායනා කළේ 58. ඉතින් මම හිතන්නේ එක්තරා ආරම්භයක් හැටියට දක්වන්න පුළුවන්. මොකද 955 කියන්නේ ගුවන්විදුලියේ රූපසිංහ මාස්ටර්ට, සාදිරිස් මාස්ටර්ල වැනි, කෝකිලි දේවීරත්නික, වසන්ත සන්දනායක වැනි ප්‍රවීණ ගායක ගායිකාවන් වැඩසටහන ඉදිරිපත් කරපු කාලයේ තමයි තරුණයන් හැටියට අපි ඒ වැඩසටහන ඉදිරිපත් කළේ. ඒ කාලේ මොකද MJ පෙරේරා මහතා 52 මුලින්ම ගුවන්විදුලියේ අධිපති වශයෙන් පත් වෙලා හැම ශිල්පීන්ටම කිව්වා රටට ගැලපෙන සතේ සංස්කෘතියට ගැලපෙන ආකාරයේ නව නිර්මාණ කරන්න. ඒ ඉල්ලීම උඩ තමයි මම මහරෑයාමේ නිර්මාණය කළේ එතන. ඒක තමයි එක්තරා විදිහක මේ 55 ආරම්භයක් කියලා මට හඳුනලා දෙන්න පුළුවන්.
ඔව්, ඊට පස්සේ මා දන්නා තරමින් දාරත්න රණතුංග මහතා ඔබ මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතංශයේ පාලකවරයා විදිහට සහ සංගීත පරීක්ෂණංශයේ ප්‍රධානියා විදිහට කටයුතු කළා.
මම සංගීත පරීක්ෂණ සංගීත දෙකේම සිංහල දෙමළ ඉංග්‍රීසි තුනේම අධ්‍යක්ෂකවරයාට තමයි සේවය කළේ.
සේවය කළේ. ඒ කාලේ මේ ඔබ මූලිකත්වයෙන් ආරම්භ වුණු වැඩසටහන් සහ ව්‍යාපෘති මොනවාද?
රාශියක් තියෙනවා. මොකද ඔය කාලේ ගුවන්විදුලියේ ගායනා කළේ අතවසම පැරණි ගායක ගායිකාවන් ඔය වසන්ත සන්දනායක, කොක්කොලි දේවීරතුංග, රූපසිංහ මාස්ටර්ල වැනි අය. මට අවශ්‍ය වුණා අලුත් පරපුරක් මේකට ඇඳා ගන්න. මොකද මේ වැඩිහිටියෝ නැති කාලෙකද කොහොමද ගුවන්විදුලිය අපි ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒ නිසා මම අලුත් වැඩසටහන් රාශියක් අලුත් නම් වලින් මම හැඳුම්ලා. ඒ වාට තමයි මම සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, එතකොට දැන් ඉන්නේ මේ ගායක ගායිකාව හැම කෙනෙක්ම ඉදිරියට ආවේ වැඩසටහන් තුළින්. ඒ දැන් මට නමුත් මතක නැහැ ඒ විවිධ නම් වලින්. ඔය ගීත නාටක ඇතුළුව නව නිර්මාණ ඇතුළත් රාශියක් වැඩසටහන් කෙරුණා. කියන්නේ හැමදාම එක වැඩසටහනක් අලුතෙන් කෙරෙනවා. උදේට උදාගිය කියලා අලුත් ගීත තුන හතරක් කෙරෙනවා. රැයට විශේෂ වැඩසටහනක් පැය භාගෙ විතර. සතියන්තයේ ශාස්ත්‍රීය සංග්‍රහයට පැයක විතර වැඩසටහනක්. මාසිකයක මාධ්‍ය විවිධ වැඩසටහන් රාශියක් මගේ අධ්‍යක්ෂණය යටතේ ඉදිරිපත් වුණා ඒ කාලේ.
ඔව්, එතකොට මේ දැන් ওই ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව කතා බහ කරද්දී ඔක ටිකක් ඒ කාලේ අපිට දැනගන්නට තියෙන තොරතුරු වලට අනුව ගුවන් විදුලි ශ්‍රාවකයාට ටිකක් අලුත් අත්දැකීමක් වුණා. ගුවන් විදුලි සරල ගීතය වෙනස්ම ආකාරයෙන් ඇහෙන්නට පටන් ගන්න අතරතුරදී ඔබතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ මේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහන්. ඔබ කොහොමද මේ අභියෝගය බාරගත්තේ?
අතවශ්‍යම ඒ කාලේ සෞන්දර්ය අධ්‍යාපනයේ අර්ථයේ සංගීතයත් විෂයක් හැටියට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ ඒ විභාග කොට ඉදිරිපත් කිරීමට ඇතුළත් වුණා. ඇත්තසම හැම පාසලකටම ගුරුවරුපත් උනාට ඒ ගැන හරි හැඟීමක් තිබුණේ නැහැ. මොකද එච්චර මේ ಭಾರತයට ගිහිල්ලා ඉගෙනගෙන ආපු ගුරුවරු අඩු නමුත් අද සෞන්දර්ය විශ්වවිද්‍යාලය හැටියට තියෙන ওই හේවුඩ් කලායතන යටතේ තිබුණු සංගීත විද්‍යාලය යටතේ ඉගෙනගත්තු ගුරුවරු තමයි ගුරුපත් වීම ලබාගෙන සංගීතය ඉගැන්වුවේ. මේ ලබයිට විශේෂයෙන්ම මේ ශාස්ත්‍රීය සංගීතය ඇහුන්නේ ඒ කාලේ ලංකාවේ. ආහන්න තිබිච්ච එකම ක්‍රමය, ඒ කියන්නේ ලබයිට ඉගෙන ගන්න තිබුණ එකම ක්‍රමය තමයි ගුවන් විදුලිය. ගුවන් විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය යටතේ මම මගේ අධ්‍යක්ෂණය යටතේ හැමදාම රැයට වැඩසටහනක් කියදෝ ශාස්ත්‍රීය සංගීතය. ඒ ශාස්ත්‍රීය සංගීතයට ගායන වාදන ඉදිරිපත් වුණා. ඒකට රටේ අපේ හිටියේ විශේෂ ඒ දැනුමක් ඇති ප්‍රවීණ ශිල්පීන්ගේ වැඩසටහන ඉදිරිපත් කළා. ඒ තුළින් තමයි පාසල්වල හිටපු ළමයින්ටත් ගුරුවරුන්ට පවා මේ ගැන හරි අවබෝධයක් ඇති කරගත්තේ. ඒ තුළින් තමයි අර ශාස්ත්‍රීය සංගීත අධ්‍යාපනය ඇත්තසෙන පණගැන්වීමට හේතුනේ ගුවන් විදුලිය. ඒක තමයි මට නිර්භයව කියන්න පුළුවන් ඒක හේතුව. මොකද මුළු ලංකාවේ පුරාම ගුරුවරු හිටියට ඒගොල්ලන්ට උනත් ශාස්ත්‍රීය සංගීතය කොහොමද ඉදිරිපත් කරන්න කියන එක ගැන අවබෝධයක් ලැබුණේ මේ ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංග්‍රහය නිසා.
ඔබතුමා ඒ කාලේ ගුවන් විදුලි ගීතයට, ගුවන් විදුලි ශාස්ත්‍රීය සංගීතයට, ගුවන් විදුලියේ සංගීත ශාස්ත්‍රය වෙනත් මතකට යොමු කරන්නට මූලික වුණා වගේම ඒ කාලේ ඇතැම් ශාස්ත්‍රවල ජනප්‍රිය තරු බවට පත් වෙලා හිටිය ඇතැම් පුද්ගලයන් ගායක ගායිකාවන් කරන්නටත් ඔබ සමත් වුණා. ඉන් එකක් තමයි අපේ අසහාය නිලි රජින රුක්මණී දේවිය ගායිකාවක් බවට පත් කරන්නටත් ඔබ මූලික වුණා කියලා මට දැනගන්නට ලැබිලා තියෙනවා. මා කැමති ඒ රසවත් කතාව පිළිබඳවත් මතක් කරන්න.
අතවශ්‍යම දැන් අපි ඒ කාලේ අපි අතවශ්‍යම තරමක් ජනප්‍රිය ශිල්පීන් හැටියට හිටපු නිසා අපිට සංගීත ප්‍රසංග වලට කතා කරන්න, අපි සංගීත ප්‍රසංග වලට ගිහිල්ලා ගායක වාදන ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවලදී මට දවසක් රුක්මණී දේවිය හම් වෙලා මගෙත් එක බොහෝම මිත්‍රශීලී බවක් දැක්වුවා. ඇය මට කිව්වා ඇය කැමති කියලා මගෙත් එක්ක මේ යුගගී ගායනා කරන්න. මම කිව්වා බොහොම හොඳයි, මමත් මම ඩීසියක් කියලා කතා කරන්න. මම හරි ආදරේ රුක්මණී දේවිට. මොකද ඇය ඇත්ත වශයෙන්ම හරිම හොඳ කාන්තාවක්. රුක්මණී දේවි ගුවන් විදුලි ගායිකාවක් නෙවෙයි. එනිසා මම ඩීසියක්කට ගුවන් විදුලියට එන්න කියලා වැඩසටහන් කීපයක් ඇය වෙනුවෙන් නිර්මාණය කළා. මම ඇයත් එක්ක ගායනා කළා. ඒ ගීත තවම ප්‍රචාරය පවතිනවා. ඒ වගේ රුක්මණී දේවිය සමග මගේ ඇත්තසම ඉතාම සමීප සම්බන්ධතාවක් ඇති වුණා. ඒ නිසා සංගීත ලෝකයේ හුඟක් අයට ඒක ඇත්තසම හොඳ අවස්ථාවක් වුණා ඒවට සවන් දෙන්න.
ඒ කාලේ මේ ඔබ ආශ්‍රය කරපු, ඇසුරු කරපු, සංගීත නිර්මාණ සඳහා දායක කරගත්තු අනිකුත් පුද්ගලයන් පිළිබඳව මතක් කරද්දී සුනිල් ශාන්තයන් පිළිබඳව අපිට අමතක කරන්නත් බෑ.
සුනිල් ශාන්ත ආලන් සබරු මම සමීප ඇසුරක් තිබුණා මගෙත් එක්ක. සුනිල් ශාන්තයන් ගුවන් විදුලියට ඇත්තසම නාපු කාලයක් තුනයි. කියන්නේ එක්තරා කාලෙදී කිසියම් කලකිරීමක් ඇති වෙලා එක්තරා කාලයක.
අර මේ රත්නජංක මහතාගේ ශිල්පී වර්ග කිරීමේ ප්‍රශ්නය නේද?
ඊට පස්සේ මම සුනිල් ශාන්තයන් හම් වෙන්න ගියා. හම් වෙන්න ගිහලා මම කිව්වා ඔබතුමා මෙහෙම කරන්න එපා, මම එන්න ඔබට මේ රටට අවශ්‍යයි. පස්සේ මගේ කීම පිළි අරගෙන එතුමා ආවා. ඇවිල්ලා වැඩසටහන ඉදිරිපත් කළා. එතුමාට මම කිව්වා හැම මාසෙකම වැඩසටහන් නාලා විචාරයක් කරලා ඒවැය තියෙන ගුණ දොස් විවේචනයක් කරලා අපිට වාර්තාවක් සපයන්න කියලා. ඒ වාර්තාවරණ හැම මාසෙම ගුවන් විදුලියට සුනිල් ශාන්තයන් ඇවිල්ලා මගෙත් එක පැය ගාණක් ගත කළා. හොඳ සංගීතවේදියෙක්, ඒ වගේ හොඳ මිනිසෙක්. ඇත්ත වශයෙන්ම අවසාන කාලය තුල වෙනකම්ම එතුමා සමග ළඟ ඇසුරක් මම පැවැත්වුවා. ගුවන් විදුලියේම මම අවුරුදු 30කට වැඩිය ගත කරලා තියෙනවා. කියන්නේ මම සේවය කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ ආරම්භය 49 එනි අද වෙනකොට අවුරුදු 60කට එහා
දීර්ඝ ඉතිහාසයක් මේ දීර්ඝ ශ්‍රී ලාංකීය සංගීත ඉතිහාසයක් සතුව තියෙන යුවලක් ඔබ යුවල. ඒ නිසා මම ඇත්තටම දැනගන්න කැමතියි දැන් වෙනකොට තියෙන තත්ත්වය ඉතාමත්ම වෙනස්. දැන් ඒ කාලේ ගුවන් විදුලිය ප්‍රමුඛව තමයි බොහෝ නිර්මාණ බිහි වුණේ සංගීත ශාස්ත්‍රයේ තිබිච්ච එකම මාධ්‍ය ගුවන් විදුලිය. නමුත් අද වෙනකොට අන්තර්ජාලය, විවිධ සමාජ ජාලා, එතකොට තාක්ෂණය, මේ හැම එකක්ම මුහු වෙමින් තමයි සංගීතය ඉදිරියට යන්නේ ශ්‍රී ලංකාවේ. එදා මෙදා තුර ඒ වෙනස අත්විඳිමින් සිටින කෙනෙක් විදිහට ඔබට මොකක්ද අද දවසේදී කියන්න පුළුවන් වෙන්නේ?
දැන් එදා මේ මූලික වශයෙන් කිසියම් ශාස්ත්‍රීය පරිසරයකට යොමු වෙන්න තිබුණා. රූපසිංහ මාස්ටර්ලා, සාදිරිස් මාස්ටර්ලා වගේ අය ගුවන් විදුලි වැඩසටහන ආරම්භ කළේ කිසියම් ශාස්ත්‍රීය පරිසරයක් මත. ශ්‍රී ලංකාව බෞද්ධ රැකීමට හේතු වුණ ඉන්දියාව. ඒ වගේම තමයි සංගීතය. සංගීතයත් ආවේ ඉන්දියාවෙන්. මොකද ඊට ඉස්සෙල්ලා අපේ තිබුණේ මේ ජනගී වගේ ජන සංගීතයක් පමණයි තිබුණේ ශ්‍රී ලංකාවේ. ශාස්ත්‍රීය සංගීතය අපිට ලැබුණේ ભારතයේ. ඕනම රටක කිසියම් ශාස්ත්‍රීය සංගීතයක් තියෙන අධ්‍යාපන ක්ෂේත්‍රයට දැන් අපරදිග රටවල, දැන් මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල අපරදිග සංගීතය තියෙනවා. ඒ වගේම අනිත් රටවලත් ඒ වගේ. ඒ වගේ ભારතයේත් අපිට ලැබුණ දායාදයක් හැටියට තමයි ශාස්ත්‍රීය සංගීතය අපි හදාරන්නේ. එය ඇත්තටම විෂයක් හැටියට අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතා වැදගත් නිසා ඒක අපි ආරක්ෂා කරගත්තේ යුතුයි. ඉතින් මේ දෙකම තන්නෝ නම් ඒක වඩාත් හොඳයි. මොකද අපි නිර්මාණය වලදී අපිට ඒක ඇත්ත වශයෙන්ම උදව් කරගන්න පුළුවන් ඒ දැනුම.
හොඳයි. දැන් 70 දශකයේදී ශ්‍රී ලංකාවේ ගම් දනාව සැරිසරමින් ගිය උදුම්බරා ප්‍රසංගය විදේශ රටවල් වලත් බොහොමයක් සැරිසරලා තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාවට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. අපගේ ජන ප්‍රජාවට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. අපි කැමති මේ සතියන්තයේ පැවැත්වෙන උදුම්බරා ප්‍රසංගය පිළිබඳව දැනගන්න.
කලින් අපි මම හිතන්නේ 3-4 වතාවක් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ උදුම්බරා ප්‍රසංගයත් අපි පාත්වලා තියෙනවා. ඒ ගීතවලට වඩා නව නිර්මාණ ඇතුළත් වෙන මේ ප්‍රසංගයේදී.
හොඳයි ආචාර්ය දාරත් රණතුංග මහතා, හැමනම් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව.
මේ
මම ඇත්තටම මතක් වෙන ඔබගේ මේ ගීතයක කොටසක්
මේ
ඔබ ගායනා කළානේ අමරාදේවි ඔබ අමරාදේවි, නැනවත් දේවි ඔබ අමරාදේවි. ඇත්තටම ඔබගේ අමරාදේවිය කෝ දැන් අපි කැමති කතා කරන්න. හොඳයි.
හලෝ,
අපි දැන් පොඩ්ඩකට කලින් මතක් කළා ආචාර්ය දාරත් රණතුංග මහතා ගායනා කරපු ගීතයක කොටසක් අමරා රණතුංග මහත්මිය. අමරාදේවි ඔබ අමරාදේවි, නැනවත් දේවි ඔබ අමරාදේවි. අපි බොහොම සාදරයෙන් ඔව් ඒක තමා මේ ඉතිහාස කතාවක් තිබුණට ඇත්තට මේක මේ සැමියෙක් බිරිඳක් විදිහට ගත්තහමත් මේ ඔබ දෙපළට ගැලපෙනවා ඇත්තමයි. මහාචාර්ය අමරා රණතුංග මහත්මිය, මේ ඔබතුමීව ආයුබෝවන් කියලා අපි SBS සිංහල වැඩසටහනට පිළිගන්නවා. ඇත්තටම මේ දැන් මේක මේ ටිකක් සුවිශේෂ අවස්ථාවක් කියලා මට කතාව අතර මැදිදිත් මතක් වුණා. ආචාර්ය දාරත් රණතුංග මහතා ඔබතුමිය ළමා පිටියෙන් බිහි වුණු අය. එතකොට දශක ගණනාවකට කලින් ළමා පිටියෙන් බිහි වුණු ඔබ දෙපළගේ අත්දැකීම් ළමා පිටියෙන් බිහි වුණු තවත් කෙනෙක් විදිහට මටත් බෙදා හදා ගන්නට ලැබෙන විශේෂ අවස්ථාවක් විදිහට මේක සඳහන් කරන්න පුළුවන්. ඇත්තටම ඔබ දෙපළ දශක 4කට විතර කලින් ළමා පිටියේ ගත කරපු ඒ අවධියෙන්ම තමයි මා ඔබත් සමගත් කතාව පටන් ගන්න කැමති දාරත් රණතුංග මහතා වගේම. ඔබගේ මතකයේ කොහොමද දිවයන්නේ සංගීත ජීවිත අඩිතාලම් වැටෙන ආකාරය පිළිබඳව මතක් කරන්න කැමති ළමා පිටියේ?
අඩිතාලම් කියන්නේ දැන් මෙහෙමයි, අර ළමා ගායිකාවක් වශයෙන් මේ මට මතකයි මගේ සමකාලීනව හිටිය මල්ලිකා කහවිට, ෆ්‍රිම් රෝස් ජයසිංහ, සිඩ්නි ආටිගල වගේ වැනි අය ළමා ඒ කාලේ. අපි ළමන් ඒ කාලේ කිව්වේ ළමා උයන කියලා ආනන්ද සරත් විමල වීරයන් තමයි ඒක මෙහෙව්වේ. ඉතින් ඒ කාලේ ගීත ගයන්න පටන් ගත්තා මමත් මගේ අයියත්, අපි දෙදෙනාම ඒකට සහභාගී වුණා. ඒකෙන් ළමා ජීවිතය ආරම්භ කළා සංගීත ජීවිතය. නමුත් මගේ පියා විදුහල්පතිවරයෙක් නිසා එයා කල්පනා කළා මේ සංගීතය උගන්වන්න කියලා ක්‍රමානුකූල ශාස්ත්‍රීය සංගීතය. ඉතින් ඒ විදිහට මේ හොඳ ගුරුවරුන් ඒ කාලේ බොහොම අතලොස්සයි හිටියේ. ආචාර්ය ලෑනලෙද සිංහ, BS විජයරත්න වැනි ගුරුවරු ළඟට ඇරලා අප සංගීතය ඉගෙනුවා. ඒ වගේම 1952 රජයේ සංගීත විද්‍යාලයට ඇතුල් වෙලා ඒ 6 අවුරුදු පාඨමාලාව ඉගෙන ගත්තා. ඒක ඉවර කළා තමයි අපි ભારතයට ගිහින් ඔය පශ්චාත් උපාධි කළේ. ඒ විදිහට තමයි ගොඩනැගුණේ. 58 වෙනකොට අපි හොඳ ගුවන් විදුලි ශිල්පීන්, ශාස්ත්‍රීය සරල ශිල්පීන්.
හොඳයි ඊට පස්සේ මේ ඔබට මීට අවස්ථාවක් ලැබුණා නේද මේ 90 දශකයේදී මේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආරාධනයක් අනුව විශ්වවිද්‍යාලයේ මානව සංගීත පීඨයට සම්බන්ධ වෙන්න.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඩීන් වශයෙන් මේ අවුරුදු 3ක් වැඩ කළා. සංගීතාංශයේ ඩීන් වශයෙන් වැඩ කළා. ඒ වැඩ කරන කාලේ මට මේ සැබෝටිකල් ලීව් කියලා මේ අපේ දෙනවනේ කතිකාචාර්යවරුන්ට. ඉතින් මම මේ තෝරාගත්ත කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මානව සංගීත පීඨේ. ඒ මොකද හැම වර්ගයේම සංගීත තියෙනවනේ. පොඩි රිසර්ච් එකක් කළා මමත් මගේ හස්බන්ඩ් දෙන්නම ගියේ. ඒ ඊට පස්සේ එහි මේ ඉන්න සභාපතිතුමා මට කිව්වා ළමයින්ට මේ උගන්වන්න කියලා ශාස්ත්‍රීය සංගීතේ. ඉතින් මම මේ මානව සංගීතයේ යටතේ මම මේ සිංහල සංගීතය පොඩ්ඩක් උගන්වන්න බලාපොරොත්තු වුණාට ඒගොල්ලෝ කිව්වා මේක පටන් ගන්න කාලයක් නෑ ශාස්ත්‍රීය සංගීතය උගන්වන්න. ඒ කියන්නේ රාගධාරී විවිධාකාර ළමයි විවිධ ජාතික ළමයි. ඒ අතරම මම මේ ළමයි සහභාගී කරන උදුම්බරා ප්‍රසංගය මේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පැවැත්වුවා.
එතකොට උදුම්බරා ප්‍රසංගයට විශාල ඉතිහාසයක් තියෙනවා. ශ්‍රී ලංකාවෙත් ගම් දනව් සැරිසරමින් ගිය ප්‍රසංගයක්, විදේශවලත් ගිය ප්‍රසංගයක්, ඔස්ට්‍රේලියාවටත් කිහිප වතාවක්.
රටවල් කිහිපයකටම ඇවිත්නවා. ඔස්ට්‍රේලියාවට මේ ආපු පස්වෙනි වතාව.
ඔව්, මේවර ප්‍රසංගයේ දැන් මේ සතියන්තයේ මෙල්බන් වල පැවැත්වෙන ප්‍රසංගයේ යම් කිසි විශේෂතා තියෙනවද?
මේ අපේ ගීත ශාස්ත්‍රීය පදනමක් මත ගොඩවෙච්ච ගීතනේ. දැන් සංගීත වර්ගීකරණය කළොත් ශාස්ත්‍රීයකෙන් සම්භාව්‍ය, තරල් සම්භාව්‍ය, සුගම් සංගීතය වගේ විවිධ පැතිකඩවල් තියෙනවානේ. දැන් මේ ප්‍රසංගයේදී අපි සරල හා සෙමි ක්ලාසිකල් දෙකම ඉදිරිපත් කරන හුඟක් වෙලාවට අපේ ප්‍රේක්ෂකය කැමති අපේ පැරණි ගීතවලට. අලුත් ගීතත් කීපයක් කියවෙනවා. ප්‍රේක්ෂකයන් කැමති පරිදි තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් මං හිතනවා මහරයා මේ සඳක්සදිසි උපුලි චූටි ඒ වගේ පොපුලර් සංගීතය අපි කරනවා.
හොඳයි, එහෙමනම් අපි ආචාර්ය දාරත් රණතුංග, මහාචාර්ය අමරා රණතුංග ඔබ දෙපළට සුභාශිංසන අරගෙන එන උදුම්බරා ප්‍රසංගයේ සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් අපේ ශ්‍රී ලාංකේය ජනප්‍රජාවට මේ අතීතයේදී ඇහුණු ඒ ගී රස මිහිර සමීප වෙයි කියලා මේ සතියන්තයේදී.
අනිවාර්යෙන්ම
ඔබ දෙපළටත් ස්තුතිවන්ත වෙනවා. ඇත්තට මේ අතීත ගී රස මිහිර අපේ ජනප්‍රජාවට සම්බන්ධ කරවීමට දරන උත්සාහය පිළිබඳව. බොහොම ස්තුතියි.
udumara manaliye rovin udum kumari udumara manaliye rovin udum kumari udumara සුවඳ පැනි රූසිරි වත දුවා රංගන මනමාල බැලු දැස කොනේ මවා ඔබේ ලොවට මාගෙන යන උදුම්බරා මනාලිය ප්‍රේම විමන් දොරටු වසන් මුවින් උතුම් කුමාරිය උදුම්බරා මනාලිය රජදහන් පවා අඳින් උමතු වෙලා සීගිරි සුර දූත ළඟ හොරෙන් මුකුළු කළා ඔබේ ලොවට මාගෙන යන උදුම්බරා මනාලියේ ප්‍රේම විමන් දොරටු වසන් මුවින් උතුම් කුමාරියේ උදුම්බරා
SBS සිංහල ගුවන්විදිලයට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන්ඩිමාන හරහා පසුව සමන්දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.